Order, please. කතානායකවරයාගේ නිවේදන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124 එක විවිධ විධානවල සහ 2016 පෙබරවාරි 26 වෙනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් යෝජනාවෙහි කුමක් සඳහන් ව තිබුණද 2019 ජූලි 12 වෙනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව උසස් නිලතර පිළිබඳ කාර්ක සභාවේ සේවය කිරීම සඳහා මත සඳහන් මන්ත්‍රීවරයන්ද තේරින් කාර්ක සභාව විසින් නම් කරන ලද බව දැනුණු කැමැත්තෙමි. ගරු රවි කරුණායක මැතිතුමා, ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආදී කටයුතු නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යවන කටයුතු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2018 වර්ෂය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සංචාරක සංවර්ධන මනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමා.
කතානායකතුමනි, 2018 වර්ෂය සඳහා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව තිරසර සංවර්ධනය හා පරිසරය සහ ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මුදල් අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2017 වර්ෂය සඳහා ලෝහෝර් ආර්ය ණය අරමුදලේ වාර්ෂික වාර්තාව සහ 2019 වර්ෂය සඳහා වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ඇවිලි කර්මාන්ත අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2017 වර්ෂය සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා.
කතානායකතුමනි, 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කර්මාන්ත වාණිජ කටයුතු දිගකාලීන මාතෘකාව පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සෝපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණුවා නිපුණතා සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2014, 2015, 2016 සහ 2017 වර්ෂ සඳහා ලංකා මිනරල් සෑන්ස් ලිමිටෙඩ්හි වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තා ව්‍යාපාර හා වාණිජ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
අමාත්‍ය මණ්ඩලයේ සමාජික නොවන ගරු කම්කරු හා වෘත්තීය සමිතී සමන්ත අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2018 වර්ෂය සඳහා කම්කරු හා වෘත්තීය සමිති සමතතා අමාත්‍යංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම ගරු අභ්‍යන්තර පරිපාලන රාජ්‍ය කර්මණාකාර පිළිබඳ ආර්ථික අධීක්ෂණ කාර්ය සභාවේ වාර්තාවෙම කාර්ය සභාවේ සභාපති ගාමිණී ලොග්ගේ මැතිතුමා විසින් පිළිගන්නේ. ඒ වෙනුවෙන් ගරු නිහල් ගලපත්ති මැතිතුමා ඒ ඉදිරිපත් කරනු ඇත.
හරි, කතානායකතුමනි, අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ යොමු කරන ලද 1955 අංක 22 දරන පරිපාලන දිස්ත්‍රික් මණ්ඩල
මොකක්ද දන්නේ පොඩි
අරදී තුන්වන වගන්ති යටතේ වූ යෝජනාව සම්බන්ධයෙන් වූ ඒකීකාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම ලිපි ලේඛන ආදිය පිටපත් මන්දිරුන් සපයා ඇත.
ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ වාර්තාව එම කාර්ක සභාපති ගරු හර්ෂන් රාජකරුණ මහතා විසින් පිළිගැන්වීම.
ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික කාර්ක සභාවේ 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග, 2018 වර්ෂය සඳහා ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ 2018 වර්ෂය සඳහා සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයේ වාර්ෂික සාධන වාර්තාව සම්බන්ධ වූ එකී කාරක සභා වාර්තා මම ඉදිරිපත් කරමි.
මහජන පෙස්සන් ඉල්පැත් ගිරීම ගරු ලකී ජයවර්ධන මැතිතුමා.
ගරු කතානායකතුමනි, ගම්පල මාර නැට්ත නිවස අංක 32 ධර්ම ස්ථානයේ පදිංචි එම්.ඒ. සුනිල් මාතා ගෛලත් මාතාගෙන් ලැබුණු පෙස්සමක්ද තෙල්දෙණි පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ඩබ්ලිව්. නීලරත්න මාතාගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්නොමි.
ගරු ජේ.සී. අලවතවල මැතිතුමා, ගරු විජේපාල හිට්ටිආරච්චි මැතිතුමා, පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නය ගරු හේෂා විතානගේ මැතිතුමා, සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය මැතිතුමා ඇතුළු
මහානුකරු
ගරු කථානායකතුමනි, ආ එකට පිළිතුර 11,283ක්, ආ දෙක සෞඛ්‍ය වෛද්‍ය නිර්ධාරී කොට්ටාස සහ රෝගීන් සංඛ්‍යාව ඇහැලියකොට 1056යි, පැලිගෙපොළ 176යි, රත්නපුර නගර සභා සීමාව 1563යි, කහවත්ත 158යි, කිරිඇල්ල 508යි, ඇලපාත 807යි, අයගම 383යි, ඕපනායක 188යි, කොළොන්න 223යි, ඉඹුල්පේ 243යි, ප්‍රාදේශීය සභාව රත්නපුර 1094යි, පැල්මඩුල්ල 1211ක්, නිමිතිකල 858ක්, කුරුවිට 1146ක්, කලබාන 148යි, ගොඩකවෙල 175යි, ඇඹිලිපිටිය 997යි, බලංගොඩ 349යි, එකතුව 11,283යි. එතුමාගේ තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, පරිසර පොලිසිය, ආරක්ෂක අමාත්‍යාංශය හා ස්වේච්ඡා කණ්ඩායම ඒකාබද්ධව සැලසුම් කොට දිස්ත්‍රික්කයේ තුල අධි අවධානම් ග්‍රාම සේවා කොට්ටාසවල නිවාස පරීක්ෂා කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම, මේ සඳහා 2019 වර්ෂයට සබරගමුව පළාතට රුපියල් 33,22,000ක ප්‍රතිපාදන වෙන්කොට ඇත. රත්නපුර දිස්ත්‍රික්කයේ තුල නිවාස පරීක්ෂාව මදුරුවන් භෝජන ස්ථාන ඉවත් කිරීම සඳහා නිවැසියන් දැනුවත් කිරීම ඇතුළු මදුරු මර්ධන ක්‍රියාකාරකම් සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස වෙත මදුරු මර්ධන සහායකින් ලබා දී ඇත. දුමායනීය කටයුතු සඳහා අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය සහ දුමායන යන්ත්‍ර ලබා දී ඇත. දෛනිකව ඩෙංගු පරීක්ෂා කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ග්‍රාම නිලධාරී කොට්ටාසවල ඩෙංගු පාලනය කිරීම සඳහා ඩෙංගු පාලන කමිටු සකස් කර පාලනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ඇඹිලිපිටිය, බලංගොඩ, කලවාන, කහවත්ත යන මූලික රෝහල්වල හදිසි සත්කාර එකක පිහිටවීම සහ උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 16ක ප්‍රතිපාදන වෙන්කොට ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුවෙමින් පවතී. 2017 හා 2018 වර්ෂ සඳහා රත්නපුර මහරෝහල, ඇඹිලිපිටිය, බලංගොඩ, කහවත්ත, කලවාන, ඇහැලියගොඩ මූලික රෝහල්වල ඩෙංගු රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා ඇඳන් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් යන්ත්‍ර, රුධිර පීඩන මාපක ඇතුළු රෝගී සත්කාර යන්ත්‍ර ලබා දී ඇත. ආ පැන නොනගී.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, ඒ වගේම අපේ ගරු ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා සාර්ථක පිළිතුරක් ලබා දීම සම්බන්ධව. අපි දන්නවා මේ ඩෙංගු වදුර පිළිබඳව දැන් ඔබතුමා දීපු දත්ත අනුව 2014 වැඩි විශාල ප්‍රමාණයක් 2018-19 වල අඩු වෙලා තියෙනවා. හැබැයි මේ ඩෙංගු වදුර පිළිබඳ අවධානමක් අනාගතයෙන් ඇති නොවේ කියලා අපිට විශ්වාස කරන්න බෑ. මොකද පහුගිය කාල සීමාව තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මේ වෙනුවෙන් ක්‍රියාත්මක වුණත් දැන් අද වෙනකොට මේකට සක්‍රීය දායකත්වයක් දුන්න ප්‍රාදේශ සභා වල ශක්තියත් මේකට එකතු වෙලා තිබුණ පහුගිය ඉතිහාසයේ පුරාවට. වර්තමානයේ මේ ආයතන එකතු වෙලා මේ වැඩේ කරන වැඩසටහනක් අපි දකින්නේ නැහැ. සමහර රත්නපුර දිස්ත්‍රික්කයේ ගත්තොත් සමහර පළාත් පාලන ආයතන බලංගොඩ ඒ වගේ කීපයක් තුල සිද්ධ වෙනවා. දැන් මම නියෝජනය කරන ගොඩකවෙල ප්‍රදේශයේ ඇත්තරම කිසි ප්‍රශ්නයක් නැහැ. ඩෙංගු වදුරේ යම් අඩුවක් තියෙනවා. නමුත් රත්නපුර නගර සභාව විශාල ඩෙංගු වදුරක් තියෙනවා ඔබතුමා දීපු දත්ත අනුව. සා ගරු ඇමතුමනි, මම දැනගන්න කැමති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලින් මේ කරන කාර්යය පළාත් පාලන ආයතන වල සහයෝගයත් අරගෙන මේක සක්‍රීයව මේක තවදුරටත් පාලනය කරන්න පුළුවන් වැඩසටහනක් හදන්න පුළුවන්, ඒ වෙනුවෙන් අමාත්‍යාංශයට මැදිහත් වීමක් වෙන්න බැරිද?
ගරු ඇමතුමා,
අමාත්‍යාංශයට මැදිහත් වෙන්න පුළුවන්, අපි එතුමාගේ අදහස සෞඛ්‍ය ඇමතුමාට යොමු කරනවා.
හොඳයි.
දෙවැනි අතුරු ප්‍රශ්නය ගරු ඇමැතුමනි, දැන් අද වෙනකොට මේ ඩෙංගු වදුර හා සම්බන්ධව මේ කුණු කතාවක් රට තුල ක්‍රියාත්මක වෙලා තියෙනවා. 2013 කුණුගේ අවසරය දුන්නා, දැන් කුණු ඇවිල්ලා තියෙනවා. දැන් මේ කුණු ටික ආපහු යවන්නේ කොහොමද? මේ කුණු ප්‍රශ්නය සම්පූර්ණ ආණ්ඩුව කුණු ගොඩක් කරන්න සමහරු උත්සාහ කරනවා. සා ගරු ඇමැතුමනි, මේ කුණු ප්‍රශ්නය පිළිබඳ මේ කුණු ගේන්න අවසරය කොහොමද නිර්මාණය වුණේ? අද වෙනකොට මේකේ වගකීම් කවුරුන්ද? ගෙනාපු මිනිස්සුත් අපි ගෙනාවේ නැහැ කියනෝ පේන්න තියෙද්දි, මේ වෙනකොට මධ්‍යම පරිසර අධිකාරිය පරීක්ෂණ කරලා තියෙනවා. ඒ ගත්ත නිර්දේශයන් පිළිබඳව මම හිතන්නේ අවශ්‍ය තරම් දැනුවත් කිරීම රට හමුවේ වෙලා නැහැ. ඉතින් මම ඔබතුමාගෙන් බාහිරව හරි අහනවා, මම ඔබතුමාත් මේ කැබිනට් අමාත්‍යවරයෙක් විදිහට මේ පිළිබඳව දැනුවත් ඇති, මේ ගැටලුව වෙනුවෙන් රටේ සාමාන්‍ය ජනතාව බලාගෙන ඉන්නව මොකක්ද වෙන්නේ කියලා. සා මේ කොහෙවත් නැති කුණු ප්‍රශ්නයක් මේ ආණ්ඩුව ළඟට අරගන්නේ නැතුව මේක ඉක්මන් විසඳුමක් හොයන්න පුළුවන් වැඩසටහනක් තියෙද? මේ ගැන ඇත්තරම රට හමුවේ යම් සත්‍ය තත්වයක් දැනුම් දෙන්න පුළුවන් එක වැදගත් වෙයි.
කතානායකතුමනි, කුණු ප්‍රශ්නය ගැන අද 27-2 යටතේ අනුර කුමාර මන්ත්‍රීතුමාත් ප්‍රශ්නයක් නගලා තිබෙනවා. මම හිතන්නේ මුදල් ඇමතිතුමා බලාපොරොත්තු වෙන එකට සවිස්තරාත්මක පිළිතුරක් දෙන්න.
හොඳයි, බොහොම ස්තුතියි. දෙවෙනි ප්‍රශ්නේ ගරු චමින්ද විජේසිරි මැතිතුමා, අභ්‍යන්තර සුදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන මැතිතුමායි සිටින්නේ.
සුදේශ කටයුතු ඇමතිතුමා සති 3ක් කල් ඉල්ලා තිබෙනවා.
ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා,
මම අහනවා ගරු කතානායක.
ගරු නිවාස ඉදිකිරීම සංස්කෘතික ඇමතිතුමාගේ ඇසීමට.
කතානායකතුමනි, නිවාස ඇමතිතුමත් සති 2ක් කල් ඉල්ලා තිබෙනවා.
ගරු වේලුකුමා මහතා මැතිතුමා, ගරු රාජ්‍ය ව්‍යවසාය කඳුළු රට උරුමේස මහනුවර සංවර්ධන මැතිතුමාගේ ඇසීමට. නෑ, ගරු වේලුකුමා මැතිතුමා. ඔව් නෑ, මම පස්සේ අවස්ථාව දෙන්න, මේ වැඩ කරේ ඉවරලා දෙන්න පොඩ්ඩින්ද. නෑ, ප්‍රශ්නේ අහන්න කෙනෙක් නැහැනේ දැන්. වේලුකුම මැතිතුමා අහන්නේ. මේ ප්‍රශ්නේ වේලුකුම මැතිතුමා අහන ප්‍රශ්නයක්. මේක අපි ඉවර කරලා ගහමු ගරු මන්ත්‍රීතුමා. කොහොම අපි ට්‍රැක් එක පිට වෙනවා එකයි. අමනාපෙන් බට් ට්‍රැක් එක පිට වෙනවා එතකොට. ගරු බිමල් රත්නායක මැතිතුමා,
මම අහනවා ගරු කතාන.
ගරු ප්‍රාථමික කර්මාන්ත සමාජ සබල්ගේ මැතිතුමා ඇසීමට.
ගරු කතානායකතුමනි, එතුමාගේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුර වයස අවුරුදු 70 සම්පූර්ණ කළ පුරවැසියන්ට 2014 වර්ෂයේදී ගෙවන ලද රුපියල් 1000ක මාසික දීමනාව යහපාලන රජය මගින් රුපියල් 2000 දක්වා වැඩි කරන ලදී. දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර එවකට සිටි අමාත්‍ය SB දිසානායක මැතිතුමා වැඩිහිටියන්ගේ ඉල්ලීම පරිදි රුපියල් 100ක දායකත්වයක් වැඩි කරන ලද රුපියල් 1000න් ලබාගෙන වැඩිහිටියන් වෙනුවෙන් ආරක්ෂණ අරමුදලක් පිහිටවා එයට ලබා දෙන ලදී. තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර ඔව්, මෙම අරමුදල හඳුන්වන්නේ සමාජ ආරක්ෂණ අරමුදල ලෙස නොවේ, වැඩිහිටියන්ගේ සුබසාධනය සඳහා වූ ජාතික අරමුදල යනුවෙනි. ඊළඟ ප්‍රශ්නයට පිළිතුර වැඩිහිටි සමිති නියෝජිත එකමුතුව මගින් මෙම අරමුදල පිහිටවීම ගැන විරෝධතාවයක් දක්වා නොමැත. ඊළඟ ප්‍රශ්නයට පිළිතුර පොලී මුදල සහිතව 2019 6 මාසේ 30 දිනට ශේෂය මිලියන 1786.08. ඊළඟ තුන්වෙනි එකට පිළිතුර එලෙස අය කරගන්නා, මම මේකේ එතුමා පිළිතුරු දෙන විදිහට තමයි මේකේ සටහන් කරලා තින්නේ, ඒ විදිහටම කියවන්නම්. එලෙස අය කරගන්නා මුදල බැංකුගත කර බැංකු ගිණුම් හා බැංකු පොහොසත් කරමින් තිබූ බවද, මේ නිසා මෙම අරමුදල පිහිට වූ පනතේ දක්වා ඇති අරමුදල ඉටුකර ගැනීමට සක්‍රීය පලදායි දායකත්වයක් ලබා දී නොමැති බවද අමාත්‍යවරයා ලෙස කනගාටුවෙන් ප්‍රකාශ කළ යුතු ඇත. මා අමාත්‍යවරයා ලෙස වැඩබාර ගැනීමෙන් පසුව එම අරමුදල සක්‍රීය පලදායි ලෙස වැඩිහිටියන්ගේ සුබසාධනය ඇතිවන ආකාරයට කටයුතු සංවිධානය කර ඇති බව දන්වමි කියලා දයාගමගේ ඇමතිතුමාගේ පිළිතුරේ තිබෙනවා. මෙම අරමුදල යොදා ගනිමින් දැනටමත් පහත දැක්වෙන පළදායි කටයුතු ආරම්භ කර ඇත. දිවයින පුරා පවත්වාගෙන යනු ලබන වැඩිහිටි නිවාස 306ක් තිබේ. මේවැයින් ඇතැම් නිවාස ඉතාම අපිරිසිදු අඩුපහසුකම් සහිතව ස්වේච්ඡා සංවිධාන විසින් පවත්වාගෙන යනු ලැබේ. මෙවැනි තත්ත්වයේ පවතින වැඩිහිටි නිවාසයකට අලුත් වැඩියා කටයුතු සඳහා රුපියල් 125 බැගින් වෙන් කර ඇත. වැඩිහිටි නිවාස මධ්‍යස්ථාන 100ක් සෑදීම සඳහා රුපියල් 125 බැගින් වෙන් කර ඇත. ග්‍රාමීය වැඩිහිටි සමිති 1000ක් බලගැන්වීම සඳහා රුපියල් 100 බැගින් වෙන් කර ඇත. ඊළඟට සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙලක් සකස් කර ඇත. ඒ යටතේ වැඩිහිටි නිවාස මධ්‍යස්ථාන 306 තුළ එම මධ්‍යස්ථානයේ මෙන්ම ඒ අවට ප්‍රදේශයේ සිටින වැඩිහිටියන් වෙනුවෙන් මසකට වෛද්‍ය සායනයක් බැගින් වෛද්‍ය සායන 3672ක් වාර්ෂිකව පැවැත්වීම. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට මසකට එක බැගින් වෛද්‍ය සායන 12000ක් පැවැත්වීමට කටයුතු යෙදීම. වැඩිහිටියන් සඳහා චාරිකා සංවිධානය කිරීමට මුලින් බස් 50ක් වැඩිහිටි සමිතිවලට එම සමිතිවල ඉල්ලීම් අනුව ලබා දීම, මෙය ක්‍රමයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට එක බැගින් ලබා දීමට කටයුතු කරනු ලැබේ. මේ සඳහා දානපතියන්ගේ ආධාර හා දායකත්වයද ලබා ගනු ලැබේ. අසරණ වැඩිහිටියන් වෙනුවෙන් අවශ්‍ය හදිසි ශල්‍යකර්ම සඳහා මුදල් ආධාර ලබා දීම, පිළිකා තත්ත්වයන්, වකුගඩු රෝග තත්ත්වයන් හා තැලසීමියා වැනි සුව කිරීමට අපහසු රෝගී වැඩිහිටියන් වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිකාර සඳහා මුදල් ආධාර ලබා දීම, වැඩිහිටියන් වෙනුවෙන් ස්වයන් රැකී ආධාර ලබා දීම සහ ඒ තුළින් ඔවුන් නිෂ්පාදනය කරන දෑ අලෙවි කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දීම, වැඩිහිටියන් ජාතික සංවිධානයේ කොටස්කරුවන් කිරීම සඳහා කටයුතු හා පුහුණු පහසුකම් සම්පාදනය කිරීම. ඊළඟට 2019 වර්ෂයේ උක්ත පහත වැඩසටහන ආරම්භ කර ඇත. වැඩිහිටි නිවාස ප්‍රමිතිගත කිරීම, ලියාපදිංචි කිරීම සහ දැනට පවත්වාගෙන යනු ලබන වැඩිහිටි නිවාසයන්හි නව ඉදිකිරීම් හා අලුත් වැඩියාවන් වෙනුවෙන් ප්‍රතිපාදන ලබා දීම. සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතින් ඇස්තමේන්තු ඉල්ලා යවා ඇත. වැඩිහිටි නිවාස මූලික කර ගනිමින් සෞඛ්‍ය පාදන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. මේ යටතේ වැඩිහිටි නිවාස 100ක් තෝරාගෙන ප්‍රාදේශීය ලේකම්වරුන් සමග වැඩසටහන් පැවැත්වීම. අක්ෂිකාට හා ශ්‍රවණ උපකරණ ලබා දීම. අක්ෂිකාට 205ක් සහ ශ්‍රවණ උපකරණ 234ක් ඇනවුම් කර ඇත. වෛද්‍ය සායන පැවැත්වීම මසකට රුපියල් 15000 බැගින් පළමු කාර්තුව සඳහා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මුදල් නිකුත් කර ඇත. ප්‍රාදේශීය චක්‍රීය ණය යෝජනා ක්‍රමය මේ සම්බන්ධව මූලික කටයුතු කරමින් පවතී. ග්‍රාමීය වැඩිහිටි කමිටු සයිබල ගැන්වීම, වැඩිහිටි සමිතිවලට භෞතික උපකරණ ලබා දීම, තමාගේම නිවසේ ජීවත්වන වැඩිහිටියන්ට අවශ්‍ය අවම පහසුකම් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා දීම දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ඇස්තමේන්තු ලැබෙමින් පවතී. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් සැකසූ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සුදුසු ව්‍යාපෘති තේරීමේ කටයුතු සිදු කරමින් පවතී. ඈ අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, දැන් දයාගමගේ ඇමතුමාගේ උත්තරේ ඇහුවාට පස්සේ හිතෙන්නේ දැන් ඒකාබද්ධ අරමුදලටත් වඩා ලොකු අරමුදලකින් කියන්නේ මුළු රටම කරන්න යන්නේ මේකෙන් කියලා. එතුමා අක්ෂිකාජ දෙන්න යනවා, ස්වයන් රැකියා දෙන්න යනවා, බස් අරන් දෙන්න යනවා, ක්ලිනික් 12000ක් කරන්න ඕන, මම සෞඛ්‍ය මාතන්සලත් කරන්න බෑ. ගරු කථානායකතුමනි, ඒ නිසා මේක සහමුලින්ම මේ සභාව නොම ගවන්න හදපු බොරු ලියවිල්ල, බොරු පිළිතුර. ඒ නිසා මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, එතුමා උත්තර දෙන්න එන්නෙත් නෑ අඩු ගන්න. අර සීනි සමාගම විකුණන දවස් විතරක් ආවා, ඊට පස්සේ ආවේ නෑ. සමාගයේ පළවෙනි අතුරු ප්‍රශ්නේ තමයි, ගරු කථානායකතුමනි, අක්ෂිකාජ ලබා දීම මේ අරමුදලෙන් කරන ලද වැඩ මොනවද කියන එක මම අහන්නේ. අක්ෂිකාජ ලබා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරනවා, සෞඛ්‍ය සහන පැවැත්වීම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරනවා, ඊට පස්සේ වැඩිහිටි ගොඩනැගිලි හදන්න මධ්‍යම ආණ්ඩුවේ මුදල් වෙන් කරනවා, පළාත් ආණ්ඩුවෙන් වෙන් කරනවා ඒක සඳහා මුදල්. මේ වැඩිහිටියන්ට දෙන රුපියල් 2000 ඔවුන්ගේ එදිනෙදා කටයුතු කරගන්න ගමන බිමනක් යන්න පන්සල් පල්ලි යනවා නම් ඒවට යන්න බෙහෙත් හේත් ගන්න දින රුපියල් 2000. එතකොට අනිත් ඔබතුමා ඔය කරනවා කියලා කියපු ඔක්කොම බලන්න ඒවට අමාත්‍යාංශයට මේ අයවැය මුදල් වෙන්නද? ඉතින් ඒ නිසා අපි කියන්නේ කෝප් කාරක සභාව නියෝගයක් දීලා තියෙනවා ගරු කථානායකතුමනි, ස්විදි සනායක ඇමතිවරයා හිටපු කාලේ. මේක නීති විරෝධී, මුදල් පනතර අනුව කරන්න බෑ මේ වැඩේ. ඒ නිසා අපි ඔබතුමාගෙන් විශේෂම කථානායකතුමා වශයෙන් අපි ඉල්ලා හිටිනවා, දැන් මෙතන තියෙන ප්‍රශ්නය පාර්ලිමේන්තුවට මේ වැඩිහිටි ලේකම් කාර්යාලය පාර්ලිමේන්තු නියෝග කඩ කිරීම. ඒ නිසා මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය තමයි ඔබතුමා හරහා මම ඉදිරිපත් කරන්නේ, මේ වගේ නාස්තිකාර වැඩිහිටියන්ට දෙන රුපියල් 2000න් 100 කපාගෙන මේ කරන්නේ නැතුව මේ 2000 මේ රුපියල් 100 කපා ගන්න එක නතර කරලා වැඩිහිටියන්ට ලබා දීමට 2000ම හිඟමුදල් එක්ක ලබා දෙන්න කියන බලපෑම තමයි අපි කරන්නේ. ඔබතුමාගෙන් අපි ඉල්ලා හිටිනවා කරුණාකරලා මේ වැඩිහිටි ලේකම් කාර්යාලයත් වැඩිහිටි සංගමුත් කැඳවලා අදාළ ඇමතිවරයාත් මේ නියෝගය ක්‍රියාත්මක කරන්න කියලා. මම ඔබතුමා තව එකතු කිරීමක් කරන්න. දැන් බස් 50ක් කරන් දෙන්න යනවා. දැන් ගරු කතානායකතුමා මා අහන්න කැමති දැන් බස් 50ක් කරන් දුන්නම මේ මිලියන 1700න් මොන වැඩිහිටි සමිතියද ගරු සභා කතානායකතුමනි පුළුවන් වෙන්නේ බස් එක නඩත්තු කරන්න? සේවකෝ දාන්න ඕනේ, නඩත්තු කරන්න ඕනේ. මේ රාජ්‍ය මුදල් අමු අමුවේ සමහරට කොමිෂන් එකක් කරනවා ඇති ඇමති හරි කාට හරි. අපි මේ විවෘතව කියනවා ඇමතිවරයාගේ ඉතිහාසය දන්න නිසා. ඒ නිසා අපි කියන්නේ මේ වගේ පිස්සුවඩ කරන්න නෙමෙයි මේ වැඩිහිටියන්ගේ රුපියල් 100 කපාගෙන කරන්න තියෙන්නේ. සමහ ඔබතුමාගේ ඉල්ලා සිටින්නේ කරුණා කරලා ඔබතුමා නියෝගයක් දෙන්න මේ වැඩිහිටි ලේකම් කාර්යාලයටත් අමාත්‍යංශයටත් කෝප්කාරක සභාවේ අදාළ මන්ත්‍රීතුමාලටත් ඔබතුමා සමඟ සාකච්ඡාවක් කළා. මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් මේ දෙන රුපියල් 100 මොකද මම හැන්සාට් කරනවා. කරු කතානායකතුමනි LLLA අල්විස් මහතා, ඊට පස්සේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් MK ගුණරත්න මහතා, මෙවැනි වැඩිහිටියන් එවන ලද ලිපි ඔවුන් මේ මුදල කපා ගැනීමට එපා කියලා. ඒ නිසා ඔබතුමාගේ ඉල්ලා සිටින්නේ මත වතාවක් මේ ඇමතිවරුන්ට දේශපාලනය කරන්න. දැන් වැඩිහිටි සමිති 1000කට 100කට රුපියල් ලක්ෂ ගණන් දෙන්න යනවා. ඔය කොහෙද දෙන්න හදන්නේ? ඔය හදපු නැති වැඩිහිටි සමිති. ඔය ඡන්ද ව්‍යාපෘති. වැඩිහිටියන්ගේ සල්ලි වලින් දයාගම ගෙලට දේශපාලනය කරා. ඒකට ඔබතුමා ඉඩ දෙන්න එපා. අපි පාර්ලිමේන්තු වශයෙන් නොදිය යුතුයි. ඒ නිසා මම ඔබතුමාගේ නැවත නැවත ඉල්ලා සිටින්නේ කරුණාකරලා වැඩිහිටි ලේකම් කාර්යාලයත් කෝප්කාරක සභාවත් වැඩිහිටි සමිති කීපයක් හඳවල මේ සම්බන්ධ ඔබතුමාගේ නියෝගය දෙන්න
කියලා. ඔය සුදු. ඔදා සංවිධායක අවධාන යොමු කරන්න මම සඳහන් කරන්නම්. ගරු ආනන්ද අරුත්ගම්ගේ මැතිතුමා, ගරු අධ්‍යාපන මැතිතුමාගේ ඇසීමට
අනව ගරු කතානායකතුමා. දීර්ඝ පිළිතුරක් තියෙන්නේ ඔබතුමාට අද ලබා දෙන්නද නැත්නම් මැතිතුමා ආවහම ගන්නවද?
මැතිතුමා සභාගත කරන්න මම අතුරු ප්‍රශ්න දෙක අහන්න. සභාගත කරාට කමන්නේ ආයත අතුරු ප්‍රශ්න දෙක අහන්න ඉඩ දෙන්න.
හරි. එහෙනම් සභාගත කරන්න.
හොඳයි.
සභාගත කරන්න.
නෑ. අතුරු ප්‍රශ්න දෙකක් තියෙනවා ගරු මන්ත්‍රීතුමාගේ.
ගරු අමාත්‍යතුමනි, විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යතුමා, පහුගිය කාලයේ යහපාලන ආණ්ඩුව තුලින් කරන ලද පත්වීම් දීමේදී මා හොඳින් දන්නා කාරණයක්, නාලුපිටිය ආසනයේ අනුරුද්ධ කුමාර ජාතික පාසල සහ සේනාධිකාරී ජාතික පාසලේ අනත්දින කාර්ය මණ්ඩලය සඳහා කම්කරුවන් සහ අනිකුත් කාර්ය මණ්ඩල සඳහා රැකියා ලබා දීමේදී ගරු අමාත්‍යතුමනි, එක පාසලකට 7 දෙනා බැගින් 14 දෙනෙක් මේ ජාතික පාසල් දෙකට පත්වීම් දීලා තිනවා. මේ සියලුම දෙනා කුලියපිටියේ යහපාලන ආණ්ඩුවේ. මේකද ප්‍රතිපත්තිය? නාලුපිටියේ කවුරුත් නැද්ද? මහනුවර දිස්ත්‍රික්කේ කවුරුත් නැද්ද? මේ අඩුම ගානේ මේ කම්කරු පත්වීම් දීමට සුදුසු කවුරුත් නැද්ද? මම නම් 28ක් දීලා තිබ්බා ඔබතුමාලත් එක්ක එක්සත් ජාතික පක්ෂයේ ඉන්න කාලෙදී. හැබැයි එක රැකියාවක්වත් මට දීලා නැහැ, කම්කරු පත්වීමක්වත්. ඒ නිසා මම ඔබතුමාගෙන් අහනවා, ඔබතුමා උත්තර දීමලත් බැඳිලා තිබෙන නිසා, ඔබතුමාලගේ පක්ෂයේ මහලේකම්වරයා හැටියට අකිල විරාජ් කාර්යමසම් මැතිතුමා යහපාලන ඉතා විනිවිදභාවයෙන් වැඩ කරන බව ප්‍රකාශ කරමින්, මේකද විනිවිදභාවේ? කුලියපිටියේ 14 දෙනෙක් නාලුපිටිය ආසනයේ රැකියාව සඳහා එවීමද විනිවිදභාවය කියලා මම ඔබතුමාගෙන් අහන්න කැමති වෙනවා.
තනාගතුමනි, අධ්‍යාපන ඇමතිතුමා මේකට පැහැදිලි පිළිතුරක් දෙයි.
හොඳයි.
හැමදාම එතුමා සාමාන්‍යයෙන් පිළිතුරු දෙනවා.
එතුමා ආවේ නැත්තේ ওই ප්‍රශ්න.
නෑ නෑ, එතුමා ජනාධිපතිතුමත් එක්ක උත්සවයකට ගියා ඒකයි. නැත්තම් එතුමා හැමදාම ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා.
හොඳයි. එච්චරද? මගේ දෙවෙනි නෑ මේ නේ පාර්ට්නර්. මොකද පොයින්ට් වඩ?
ගරු කතානායකතුමනි, අද එක ඇමතිතුමෙක්වත් නෑ මේ අහපු එක ප්‍රශ්නකටවත් උත්තර දෙන්න. අතුරු ප්‍රශ්න අහද්දි ගායන්තම ඇමතිතුමා අසරණ වෙනවා. ඒක ඒක අපිට තේරෙනවා. මේකේ මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකමයි මේ පැහැරගන්නේ.
මං යවන
මන්ත්‍රීවරුන් අහලා උත්තර ගන්න තියෙන අයිතිය ඉන්නේ නැති කරන්නේ. ඔබතුමා මේ සභාවේ මූලිකයේ හැටියට කරුණාකරලා මේ තත්ත්වය වෙනස් කරන්න පියවර ගන්න.
කීපයක්ම කියලා තියෙනවා මේ සම්බන්ධයෙන් හරි. දෙවෙනි ප්‍රශ්නේ ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, මම දැක්කා ගයන්ත කරුණාතිලක අමාත්‍යතුමා තමයි මොනවහරි කොලයක් දීපම මේක මෙතන ඇවිල්ලා කියවෙනවා. කිසි උත්තරයක් ඇමතිවරුන්ට දෙන්න බෑ. අපි අහපු ප්‍රශ්න වලට ඇමතිවරුන්ට කට උත්තර නැති නිසා තුමල්ලා එළියට වෙලා ඉන්නවා. පාර්ලිමේන්තුවේ පුටුවේ වාඩි වෙන්න මේ කෑම කනවා ඇමතිවරු ඇවිල්ලා ඉන්නවා. මේ අදාළ ඇමතිවරු. ඒ නිසා මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ නේ මද්රසා පාසල් දැනට ගරු අමාත්‍යතුමනි අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ පාලනය වෙනවද නැත්නම් වෙනත් අමාත්‍යාංශයක් යටතේ පාලනයද නැත්නම් මේක රජයේ පාලනයකින් තොරව පාලනය වෙනවද කියලා දැනගන්න කැමති මම හිතන්නේ අධ්‍යාපන අමාත්‍යවරයා නොවන නිසා ඔබතුමාගේ පිළිතුරෙන් මම සෑහීමකටපත් නොවුනත් මම හිතන්නේ ඔබතුමා මේ රජයේ වගකීම් අමාත්‍යවරයෙක් හැටියට ඔබතුමාටත් මේ අදාළ වෙන සිද්ධියක් නිසා මම ඊටාම වගකීමෙන් ඉල්ලා සිටින මේකට පැහැදිලි පිළිතුරක් අපි වෙනුවෙන් නෙමෙයි ජනතාව වෙනුවෙන් ලබා දෙන්න ලෙස
තුමනි අධ්‍යාපන ඇමතිතුමා දැනුම් දුන්න මේ අතුරු ප්‍රශ්න වලට එතුමා වගකීමකින් පිළිතුරු දෙන්න ඕන නිසා ඒක එතුමාට ලබා දෙන්න.
හොඳයි බොහොම ස්තුතියි ගරු මුතුකුමාර ඇමතිතුමා.
ඔබ හලෝ.
ගරු කුෂිකවන් පස්සම සංගාධන බාරි මාර්ග ජල සම්පත් ඇමතිතුමා ඇසීමට. බඩයින් බඩයින්.
කථානායකතුමනි එතුමාගේ පළවෙනි ප්‍රශ්නට පිළිතුර ඔව්. දෙවැනි ප්‍රශ්නයට පිළිතුර කාබනික පොහොර නිෂ්පාදනය කිරීම කුඩා පරිමාණයෙන් මෙන්ම මධ්‍යම පරිමාණයෙන්ද පෞද්ගලික අංශය විසින් සිදු කරනු ලැබේ. එහෙත් 2014 සිට 2016 දක්වා එසේ නිෂ්පාදනය කරනු ලබන ප්‍රමාණයන්හි වාර්තාගත කළ ලේඛන කෘෂිකර්ම අමාත්‍යාංශයේ සතුව නොමැත. ඊළඟ 2017 වර්ෂයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිෂ්පාදනය කළ කාබනික පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 285යි. තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාකඳුර පිහිටි කාබනික ගොවිතැන සඳහා වූ විශිෂ්ටතා කේන්ද්‍රය වර්තමානයේ මාකඳුර තිරසාර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මගින් 2017 වර්ෂයේ සිට කාබනික පොහොර සාම්පල පරීක්ෂා කර පොහොර නිපදවන ආයතන සඳහා විශ්ලේෂණ වාර්තාවක් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබේ. හතරවෙනි ප්‍රශ්නයට පිළිතුර නැත. පස්වෙනි ප්‍රශ්නයට පිළිතුර අදාළ නොවේ. හයවෙනි එකට පිළිතුර කාබනික පොහොර සහතිකකරණය කිරීමේ වැඩපිළිවෙලක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් මාකඳුරේ පිහිටි තිරසාර කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක කිරීමට මූලික කටයුතු සම්පාදනය කර ඇත. ආ අදාළ නොවේ.
ගරු කථානායකතුමනි මගේ පළවෙනි ප්‍රශ්නය අද මුළු රටේ ජනතාවගේ අවධානය යොමු වෙලා තියෙන්නේ වකුගඩු රෝගය හා වෙනත් රෝග සඳහා මේ රසායනික පොහොර යෙදීම. මේ සඳහා අපේ ආණ්ඩුව කාලේ මට මතකයි යම්කිසි ආකාරයට ගොවියා මේ රසායනික පොහොරෙන් බැහැර කිරීම සඳහා කාබනික පොහොරට යොමු කරන්න උත්සාහ කළා. මම අහන්නේ අනුරාධපුරයේ ඉන්න ගොවියා දානකට මම කියමු මම වගා කරන කාබනික පොහොර කඩෙන් ගන්නකොට මම එන්න ඕනද මා කඳුරේ මේක චෙක් කරගන්න. මම පළවෙනි ප්‍රශ්නේ තුමාගෙන් අහන්න. ඔබතුමා කාගෙත් ඇමතිතුරුන්ගේ කණේක් වශයෙන් උත්තර දෙනවා උත්තර පෙන්නලා හින්නවා මේකට මේ ප්‍රශ්න පිළිබඳව මට මම ඉල්ලීමක් කරනවා මේකට නියම පිළිතුරක් දෙන්න
කියලා. වශයෙන් කථානායකතුමනි ඒ මධ්‍යස්ථානයෙන් සාම්පල පරීක්ෂා කළ පොහොර නිපදවන ආයතන සඳහා විශ්ලේෂණ වාර්තාවක් ලබා දීම තමයි සිද්ධ කරන්නේ. ඒ හැම ආයතනයකට මේ වார்த்தාවක් යවනවා.
ඒ වார்த்தාව යන ආයතනයේදී මම පොහොර අරන් ගිහිල්ලා පොහොර බෝයක් එකේ කඩේ විකුණන්න තියෙනවා. රුපියල් 600ට 650ට ගිහිල්ලා දානවා. සමහර දාන්නේ පස්. මේ ගොවියට මේ අසාධානික නැයි. මේ ප්‍රායෝගිකව බලන්න පස් දාන්න. වැලි හොදලා බලන තනිකර වැලි. ඉතින් කුචිකරමෙන් තොරයාවේ වගකීමක් තියෙනවා මේක කාබනික පොහොර වගා කරන අදාළ දෙපාර්තමේන්තුව නැත්නම් ගොවිජන සේවා මධ්‍යස්ථානයේ මේ ක්‍රමයක් හදන්න. නැත්නම් විදින් විට මේක පැඩලා හොයලා බලන්න ඕනේ මේ මේ ඇත්තටම හොරු මොනවද කියලා.
යොමු
කරනවා දැමෙච්ච මාද.
ඔතමට යොමු කරන්න.
ඔව් ඒක වැදගත් ප්‍රශ්නයක් නේ යොමු කරන්න හොඳයි. ඔව් දෙවැනි ප්‍රශ්නේ ගරු
මම තියෙන තුනයි එකක් තියෙනවා. මම ඉතුතුන්ත යන ඔබතුමාට යාන්ණය ව්‍යාප්තිය පිළිබඳව මම ගිය සැරේ මගේ කතාවේදී කතා කළා. ඔබතුමාට මම ඉල්ලීමක් කළා ඒ අසරණ ගොවීන්ට 1,300,000 බෙදලා දෙන්න කියලා මාස 4ක් එක් කියලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තිබෙනවා. හැබැයි මේ පාර්ලිමේන්තුව තුල ඒක කතා කරන්න පුළුවන් වුණ හින්දා අමිතවරයාට ඇස්සැරිලා ඒ චෙක් ගිතකේ බෙදුන්නා. ඒ සඳහා යොමු කිරීම පිළිබඳව ඔබතුමාට
ඉතුරු. හොඳයි බොහොම සුදී ගරු ජයන්ත සමරවීර මැතිතුමා, ගරු ජාජි වැස කඳුරඩුරුමේ මහනුවර සංවර්ධන මැතිතුමා ඇසීමට.
මම අහනෝ ගරු කතානායක.
මං අවස්ථාව දෙන අවස්ථාන ජීපතයි.
කන්ද උරට උරුමයන් පිළිබඳ ඇමැතිතුමා මාස 3ක් කල් ඉල්ලනවා.
ගරු තුෂාර ඉන්දුනිල් අමරසේන මැතිතුමා, කෘෂිකර්ම පසුසම්පත් සංවර්ධන පරිභාංග ජල සම්පත් ඇමැතිතුමා ඇසීමට.
කතානායකතුමනි, ආ එක පිළිතුර අක්කර 7000යි. ආ දෙකට පිළිතුර ඔව්. තුන්වෙනි ප්‍රශ්නෙට පිළිතුර පවුල් 122යි. හතරවෙනි ප්‍රශ්නෙට පිළිතුර පවුල් 122ක් වැව්රක්ෂිතයේ අනවසරයෙන් පදිංචි වී ඇති නිසා යම් යම් හානි මෙන්ම ගැටලු තිබෙන බව වාර්තා වී ඇත. එතුමාගේ ප්‍රශ්නෙනි ප්‍රශ්නෙට පිළිතුර මෙම වැව වටා පදිංචිව සිටින අනවසර පවුල් 122කි. එයින් කිසිදු බලපත්‍රයක් නොමැතිව පදිංචිව සිටින පවුල් 40න් පවුල් 19ක් තෝරා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා ප්‍රාදේශීය ලේකම් සමග එකමුතුවෙන් වෙනත් ඉඩමක පදිංචි කරවීමට කටයුතු කර ඇති අතර කිසිදු බලපත්‍රයක් නොමැති ඉතිරි පවුල් 21 සුදුසු ස්ථානයක පදිංචි කිරීමට පියවර ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් හා ඒකාබද්ධව කටයුතු සිදුකර සුදුසු ඉඩමක් සොයා ගැනීමෙන් අනතුරුව ඔවුන් නැවත පදිංචි කිරීමට පියවර ගනිමින් පවතී. සින්නක්කර ඉඩම් හිමි සහ බලපත්‍ර හිමි ඉතිරි පවුල් 82 පදිංචිව සිටින ඉඩම් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අත්පත් කර ගැනීම සඳහා ක්‍රියා කරමින් පවතී. ආ ඉහත පිළිතුරට අනුව අදාළ වෙන්නේ නැහැ කියලා තමයි තිබෙන්නේ.
ගරු සංවිධායකතුමනි, කෘෂිකර්ම ඇමැතුමත් මෙතන හිටියනම් තමයි හොඳ. අර ඔබතුමා කියපු විදිහට අනවසර පදිංචිකරුවන් 19ක් ඉවත් කරලා තියෙනවා තමයි. විශේෂයෙන් නිකාරටිය කියන ප්‍රදේශයේ මහසෙන් රජුරෝ විසින් හදපු මාගල්ලේ වැවේ ඒ සමස්ත ආර්ථිකයෙන් 80%-90% නිකාරටිය ඔය මාගල්ලේ වැව කියන වැව තුළින් තමයි සම්පූර්ණ වෙන්නේ. හැබැයි පහුගිය කාල පරිච්ඡේදවල සිද්ධ අර මඩ හොරවව පැත්තකින් තියෙන ඒක පුරවලා නැවත නැවතත් පවුල් පදිංචි කරවන්න විශාල උත්සාහයක් තිබුණා. තවම මේ වනතුරුත් බොහොම අපහසුයෙන් අමාරුවෙන් තමයි ඒක වළක්වාගෙන ඉන්නේ. ඔබතුමා කියපු විදිහට පවුල් 19ක් අපේ වර්තමාන ආණ්ඩුව මගින් ඒ අයට ඉඩම් ලබා දීලා වෙනම පදිංචි කරවලා තියෙනවා. ඉතින් ඔබතුමාගෙන් හරස් ප්‍රශ්න එයක් අහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඉතරේ ඒ පවුල් ටිකත් කඩිනමින් ඉවත් කරලා ඒ අයට සාධාරණයක් ඉෂ්ට කරලා මේ මාගල්ලේ වැව සුරක්ෂිත කරලා දෙන හැටියට කෘෂිකර්ම ඇමතිතුමාට දන්වන හැටියටවත් මම ඉතින් ඉල්ලා සිටිනවා.
හොඳයි, බොහෝ ස්තුතියි. ගරු සුසන්ත පුංචලි ඇමතිතුමා, වරාය අහන කටහඬ ඇමතිතුමනි.
ගරු කථානායකතුමනි, ගරු සුසන්ත පුංචිනිල මේ මන්ත්‍රීතුමා මේ අහන ප්‍රශ්නේ තියෙන්නේ 1984 තිරිකුණාමලයේ වරායට ඉඩම් පවරාගත්තු කාරණේ පදනම් කරගෙන. ඒකේ පසුබිම තමයි ගරු කථානායකතුමනි ගැසට් පත්‍රයකින් 1984/9/12 දින අතිවිශේෂ ගැසට් නිවේදනයකින් වරායට හෙක්ටයාර් 267.08 8ක් පමණ රජයේ ඉඩං ලංකා වරාය අධිකාරිය වෙත පවරාගෙන ඇත. ඒ වගේම 84.9/21 වෙනි දින තිරිකුණාමලයේ හිටපු දිසාපතිතුමා කියලා තියෙනවා එම ඉඩංවල ඉන්නේ අනවසර පදිංචිකරුවෝ. මොකද 1971 ඉඩං සංවර්ධන ආඥාපනත යටතේ ඉඩං කට්ටිකර බලපත්‍ර නිකුත් කරලා තිබුණත් ඒ බලපත්‍ර ලාභීන් ඉඩංවල අදාළ ඉඩං කට්ටිවල පදිංචි නොවීම නිසා එම බලපත්‍ර 1982 වර්ෂයේදී අවලංගු කර බව දැනුම් දීලා තියෙනවා. ඒක තමයි පසුබිම ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නවලට පිළිතුර. ඒ අනුව අයන්න එක වාර්තා වී නොමැත, අයන්න දෙක වාර්තා වී නොමැත, අයන්න තුන අනවසර පදිංචිකරුවන් 341 දෙනෙකු සිටින බව වාර්තා වී ඇත. හතරවෙනි එක වාර්තා වී නොමැත. ආයන්න පැන නොනගී.
ගරු කථානායකතුමනි, මගේ පරිවෙනි අතුරු ප්‍රශ්නේ තමයි, ගරු ඇමැතිතුමා කිව්වා මේක 1984 එවකට හිටපු රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිතුමා ඇතුළුබදුන ඇමැතිතුමා ඒ කාලේ මේක වරාය නායක සංවර්ධන අමාත්‍යාංශයක් භාරව තිබ්බ නිසා ඒ කාලේ යම් මොකක් හරි හේතුවක් නිසා එම රජයේ ඉඩම් රජය සතු ඉඩම් පවරා ගත්තා කියලා වරාය අධිකාරියට. නමුත් ගෞරව කථානායකතුමනි, ඒ වරාය ඉඩම් වරායට පවරා ගන්න අවස්ථාව වෙනකොටත් මේ හෙක්ටයාර් 1000 ගාන තුල පවුල් 4000ක් පමණ පදිංචිලා හිටියා. ඒ තුල තියෙනවා පාසල් තියෙනවා, කෝවිල් තියෙනවා, ඒ වගේම පන්සල් තියෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, 2005 සුනාමියෙන් අවැත්වන්නුවන් සඳහා රජයේ මැදිහත්වීමෙන් රතුකුරුස, සර්වෝදය, ආමි කෝර්, සනස, YMCA නාවච්චිකුඩා කියන ග්‍රාමසා වසමෙත්, සුමේධංකරපුර පහයකනුව කියන ස්ථාන වසමෙත් නිවාස හදලා තියෙනවා. ඒ වගේම කප්පල් තුරේ වසමේ විලංකුළුම ගමේ ගරු නිවාස ඇමතිතුමා නිවාස යෝජනා ක්‍රම වලට අද වෙනකොට ඉඩම් දීලා ගෙවල් සිංහල මුස්ලිම් දමන යන ජාතීන් තුනම නිවාස සාදා ගනිමින් පවතිනවා. ඉතින් මේ තත්ත්වය යටතේ මේ ඉඩම් 2015 ඔබතුමාලාගේ යහපාලන ආණ්ඩුවෙන් ඉස්සෙල්ලා හිටපු අයට බෙදා දෙන්නට අපේ රජය යටතේ කටයුතු කළ තීන් තමයි රජය පෙරලා දැම්මේ. ඊට පස්සේ නැවත අර්ජුන රණතුංග ඇමතිතුමා වරාය ඇමති වශයෙන් ඉඳදී නැවත වතාවක් මෙම ඉඩම් ලබා දීමට කටයුතු කරන්න ලෑස්ති වෙනකොටම ඒ පදිංචි අයට අද වෙනකොට විශ්වාසය භංග වෙලා තියෙනවා. මොකද ගරු ඇමතිතුමාට යම්කිසි තොරතුරක් දීලා තියෙන්නේ වැරදි තොරතුරක්. මොකද එතුමාටම මම මීට පෙර ඉල්ලීමක් කරා, කුරුසකන්ද කියලා තැනක් තියෙනවා. ඒ කුරුසකන්ද ජෝර්ජ් ෆාද කියන පියතුමාගේ මීසම් පාලනයටද තියෙන්නේ. ක්‍රිස්තියානි ජනතාව එතන ගිහිලා තමයි වැඳුම් බිඳුම් කරන්නේ. ඒකේ අක්කර ගණනක් එතුමාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ පිළිබඳවත් සඳහනක් නැහැ. ගරු කථානායකතුමනි, අපි ඉල්ලන්නේ ඔබතුමාලා මේ රජයේ යහපාලන ප්‍රතිපත්ති අර්ථය අපි දැක්කා. ඉඩම්වල පදිංචිලා රජයේ ඉඩම්වල පදිංචිලා තියෙන අයට එම ඉඩමේ ඔප්පුව ලබා දෙනවා කියලා. නමුත් මේ වරාය අධිකාරි සතු ඉඩම්වල අද වෙනකොට ජීවත් වෙන 5000ක් පමණ පවුල් වලට ඒ ඉඩම් අයිතිය නැතුව බංගත්වයට පත් වෙලා තියෙනවා. මම අහන්න කැමතියි මේ ඉඩම්වලට තොරතුරු සැබෑ දෙන්නේ නැත්තේ අප සෝෆා ගිවිසුම යටතේ ඇමරිකාවට ත්‍රිකුණාමල ප්‍රදේශයේ ඒ ඉඩම් ලබා දීමට නියමිත නිසාද කියලා මං පළවෙනි ප්‍රශ්නේ ගරු සාගර ඇමතිතුමාගෙන් අහන්න කැමතියි.
ගරු කථානායකතුමනි, අපේ මන්ත්‍රීතුමා අහලා තියෙන්නේ ප්‍රශ්නය 80 දශකයේදී ත්‍රිකුණාමල වරායට පවරාගෙන ඇති ඉඩම් පිළිබඳ විස්තර. මම එතුමාට පසුබිමත් එක්ක ඒකේ පිළිතුරු දුන්නා. දැන් එතුමා අහන්නේ වර්තමාන තත්ත්වය ගැන. වර්තමාන තත්ත්වය ගැන මම මෙතන පසු විපරම් කරේ නෑ. මම මේ ප්‍රශ්න ලෑස්තිලා එතුමාට මම ඒ පිළිබඳව හොයලා දෙන්නම්. ඒත් අනවසර පදිංචිකරුවන්ද ඒ පදිංචිකරුවන් රජයේ වැඩපිළිවෙලට ඇතුළත් වෙනවද කියන එක මම ඔක්කොම හොයලා බලලා පිළිතුරක් දෙන්න පුළුවන්. ගායන්ත ඇමතුමාටත් පිළිතුරු දෙන්න පුළුවන් ඒ එතුමාගේ වැඩපිළිවෙලට මේ පදිංචිකරුවෝ ආයත් වෙනවද නැද්ද කියලා.
මේ ගායන්ත කරුණාතිලකාගමතුමාගේට මේක අයිති වෙන්නේ නැහැ. මොකද මේක අයිති වෙන්නේ වරාය ඉඩම් නිසා ඔබතුමාට ඒකේ අයිතියක් එන්නේ නැහැ. මම මේ ඔබතුමාගෙන් නැවතත් අහන්නේ 80 දශකේ ඉඳන් ගත්තත් 80 දශකේ මේක පවරා ගන්නකොට පවුල් 4000ක් විතර පදිංචි වෙලා හිටියා. ඒකයි මම අහන්නේ.
ගරු කථානායකතුමනි, ඉඩම් කොමසාරිස් තුමා 84/10/4 දිනේ ලිපියක් නිකුත් කරලා තියෙනවා අනවසර පදිංචිකරුවන් 341ක් ඉන්නවා කියලා. ඉතින් මට තියෙන තොරතුරු ඒක තමයි. ඒ තොරතුරු ඒ ලිපියත් මං හොයලා සභාගත කරන්නම් ඉදිරියේදී. ගරු කථානායකතුමනි, මං පසුබිම කිව්වා බොහොම පැහැදිලිව කිව්වා මේ ඉඩම් වලට 1971 ඉඩම් සංවර්ධන ආඥාපනති යටතේ ඉඩම් කට්ටි කර බලපත්‍ර නිකුත් කරලා තිබ්බා. නමුත් ඒ ඉඩම් කට්ටි බලපත්‍ර ලාභින් ඒ ඉඩම් කට්ටි වල පදිංචි නොවීම නිසා එම බලපත්‍ර 82 වර්ෂයේදී අවලංගු කරලා තියෙනවා. 84 මේ ඉඩම පවර ගන්න වෙලාව වෙනකොට අනවසර පදිංචිකාරුව 341ක් ඉඳලා තියෙනවා.
හොඳයි, ඒක ඉවර.
තමා මම එතුමාගෙන් අහපු පළවෙනි අතුරු ප්‍රශ්නෙට එතුමා මට පස්සේ උත්තරයක් දුන්නට කමන්නේ නැහැ. පාසල් එකන් තුමාගෙන් සබත්තුමාගෙන් ඒ පිළිබඳ වාර්තාවක් ගෙනලා. හැබැයි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ මම අහන්න කැමතියි ගරු එමෙතුමාගෙන්, මේ කියන රජයේ ඉඩම් වල පුරාවිද්‍යා ආඥා පනත යටතේ යම්කිසි පුරාවස්තුවක් තියෙනවා නම් ඒ පුරාවස්තුව නිර්දේශ කරලා තියෙන්නේ යම්කිසි විද්‍යාත්මක සාධක මත. ඒ පුරාවස්තුව කතෝලික වෙන්න පුළුවන්, බෞද්ධ වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්. හැබැයි ඒ පුරාවිද්‍යා ආඥා පනත යටතේ කිසියම් ආයතනයකට එහෙම නැත්නම් කිසියම් රටේ පවතින නීති අනුව එතන තියෙන දේ විකෘති කළා. මෙතන තියෙන්නේ පල්ලියක් නෙමෙයි කෝවිලක් කියනවත්, එහෙම නැත්නම් කෝවිලක් තියෙනවා නම් එතන තිබෙන්නේ පන්සලක් කියනවත් පුළුවන් ද යන එක මම ගරු එමෙතුමාගෙන් අහන්න කැමතියි.
ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නේ මගේ විෂයපතයට අදාළ වෙන්නේ නැහැ. අදාළ ගරු එමෙතුමාගෙන් මේ ප්‍රශ්නේ අහන ලෙස මම මන්ත්‍රීතුමාගෙන් ඉල්ලා
සිටිනවා. නෑ, තුමාට අදාළ වෙන්නේ නැත්නම් ඔව් කියන්න ගරු මන්ත්‍රීතුමා.
ඔබතුමාගෙන් මම මෙහාන්නේ ඔබතුමාගේ ආගම බෞද්ධ වෙන්න පුළුවන්, මගේ ආගම හින්දු වෙන්න පුළුවන්, තව කෙනෙක්ගේ ආගම ක්‍රිස්තියානි වෙන්න පුළුවන්. පුරාවිද්‍යා ආඥා පනත යටතේ අපි ගණනවා නම් යම්කිසි ඉඩම් ඇමතුමාගේ හරි වර ඇමතුමාගේ හරි එතන තියෙන්නේ පුරාවිද්‍යාවෙන් නියම කරලා තියෙන ආඥා පන්තියත් කුමක්ද කියන එක පිළිගන්න
මොකද්ද? ගරු කනක හෙලත් මැතුමා, ප්‍රාථමික කර්මාන්තැමැතුමාගේ ඇසීමට. ගරු උදේ ප්‍රභාත් ගමන්පිල
මැතුමා,
මාස 3ක් කල් ඉල්ලා තිබෙනවා.
13 ගරු ඉන්දික අනුරුද්ධ හෙරත් මැතුමා, මුදල් ගරු මුදල් මැතුමාගේ ඇසීමට. ගරු ප්‍රධාන සංවිධායකතුමා, ගරු මුදල් ඇමතුමා ප්‍රශ්නයක් තියෙනවා. ගරු රාජ්‍ය ඇමතුමා,
අයන්නේ එක ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍ර ලබා දෙන ලද මුදල් සමාගම් 43ක් හා විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් 4ක් ක්‍රියාත්මක වේ. 2019 මාර්තු වන විට රුපියල් බිලියන 187.8ක් වේ. අයන්න 3 එම ප්‍රාග්ධනය ගෙවා නිමි ප්‍රාග්ධනය රඳවාගත් ලාභ ඇතුළු සංචිත අරමුදල් වලින් සමන්විත වේ. අයන 4 බලපත්‍ර ලාභී මුදල් සමාගම් හා විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් පිළිවෙතින් 2011.42 දරන මුදල් ව්‍යාපාර පනතේ හා 2000.56 දරන කල්බදු මූල්‍යකරණ පනත මගින් පැවරී ඇති බලතල අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරයි. 5 ඕ අධීක්ෂණය නියාමනය හා සුපරීක්ෂණ කටයුතු වඩාත් තරකල හැක. ආයන්න 2 අදාළ නොවේ. ආයන්න 3 පෞද්ගලික මූල්‍ය ආයතනවල මුදල් ආයෝජනය කිරීම ආයෝජනකයන්ගේ කැමැත්ත මත සිදුවන අතර ඒ සඳහා එළවෙන්නා වූ ගිවිසුම් අනුව කටයුතු කිරීමට මූල්‍ය ආයතන බැඳී සිටී. බලපත්‍ර ලාභී මුදල් සමාගම්වල හා කල්බදු මූල්‍යකරණ සමාගම්වල යහ පැවැත්ම සහ ස්ථායිතාවය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමන හා සුපරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි. කිසියම් හේතුවක් නිසා මූල්‍ය අර්බුදයන්ට ලක්වන බලපත්‍ර ලාභී ආයතනවල තැන්පත්කරුවන් සඳහා ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාර යෝජනා ක්‍රම යටතේ වන්දි මුදල් ගෙවීමත් අදාළ නීති යටතේ ඈවර කිරීමෙන් පසුව ලැබෙන මුදල් වලින් ගෙවීම් කටයුතු සිදු කිරීමත් කරනු ලැබේ. ඉහත තැන්පතු රක්ෂණ ක්‍රමයේ යටතේ දැනට එක් තැන්පතු කරුවෙක් සඳහා රුපියල් ලක්ෂ 6ක් මුදලක් ගෙවනු ලබයි. 4 ඔව් ඈ යන්න පැන නොනගී.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මේ ආර්ථික ඔස්තාර්ලා ඉන්න ඔබ තමුන්නාන්සේලාගේ ආණ්ඩුවේ මේ වෙද්දී දරුණු විදිහට ආර්ථිකය කඩාගෙන වැටිලා ගමේ තියෙන සමුපකාර බැංකුවට තැන්පත් කරපු තැන්පත්කරුවන්ගේත් මුදල් ලබා ගන්න බැරි තත්ත්වයට ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම සනස බැංකු පද්ධතිය කඩාගෙන වැටිලා තියෙනවා. එතකොට දැන් මේ වෙනුවෙන් මහ බැංකුව රක්ෂණ ක්‍රමයක් ආරම්භ කරලා තාම ගෙවලා තියෙන්නේ තැන්පත්කරුව වෙනුවෙන් ලක්ෂ 6ක මුදලක් පමණයි කියන එක නියෝජ්‍ය රාජ්‍ය මුදල් ඇමතිවරයා කියනවා. දැන් ETI එකේ උදවිය වැඩි හරියක් ඉන්නේ උසාවිවල සහ මහපාරේ. එතකොට රජයක් විදියට රාජ්‍ය මුදල් ඇමතිවරයා මේ ETI සහ සනස මේ සමුපකාර මේ බැංකු පද්ධතිය කඩාගෙන වැටීමත් තැන්පත්කරුවන්ට මුදල් නොලැබී යාමත් සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය කුමක්ද කියන එක මම මුදල් ඇමතිවරයාගෙන් අහනවා.
අලෙවෙන සඳහන් කරන්නට ඕනේ ආර්ථිකයේ කඩාවැටීමක් නැහැ කියන එක. මූල්‍ය ආයතනවල කඩාවැටීම ගැන කතා කළා නම් EAP සමාගම වෙන්නට පුළුවන්, කොතලාවලලාගේ සමාගම් වෙන්නට පුළුවන්. ඒවා කඩාවැටුනේ මේ ආණ්ඩුව කාලේ නෙමෙයි, පසුගිය ආණ්ඩුව කාලේ. ඉතින් මේවා කඩාවැටුණා කියලා ආණ්ඩුවකට බැනලා හරියන්නේ නැහැ. ඒවා පුද්ගලික ව්‍යාපාර ඕනම ආණ්ඩුවක් තිබුණොත් කඩාවැටෙන්න පුළුවන් මේ ව්‍යාපාරය. ඉතින් මං හිතන්නේ ඔබතුමා මුලින් කියපු එක ගැන එකඟ නැහැ. නමුත් මේවා මේ ආයතනවල ෆිනෑන්ස් කම්පැනි වල මුදල් දානකොට පුද්ගලයන් ගන්නේ ඒ අයගේ පුද්ගලික තීරණ. ඕනෑම ආයතනක මුදල් දානකොට අවදානමක් තියෙනවා. ඒ අවදානම අනුව තමයි පොලි ප්‍රතිශතය තීරණය වෙන්නේ. බැංකුවක සාමාන්‍ය අවදානම් අඩු නිසා පොලි ප්‍රතිශතය අඩුයි. එතකොට වෙන මූල්‍ය ආයතනවල අවදානම් වැඩිකොට මූල්‍ය ලැබෙන ප්‍රතිශතය වැඩි, පොලි ප්‍රතිශතය. ඉතින් එක එක අය එක එක පුද්ගලික තීරණ අරගෙන දාන්නේ. එතකොට මේ අවස්ථාවේදී රජයේ ක්‍රමය ඇවිල්ලා, මහා බැංකුවේ ක්‍රමය ඇවිල්ලා, මේක ආණ්ඩුවේ ක්‍රමයක් නෙමෙයි, මේකට ඇවිල්ලා තැන්පතු කරුවන් සඳහා රක්ෂණයක් තියෙනවා, ඩිපොසිට් ඉන්ෂුරන්ස් ස්කීම් එකක් තියෙනවා. ඒ ස්කීම් එක අනුව ලක්ෂ 6ක් වෙනකන් ලබා දෙනවා. එතකොට කුඩා තැන්පතුකරුවන් සියලු දෙනෙක්ම ආරක්ෂා වෙනවා. සාමාන්‍යයෙන් ආරක්ෂාව නැත්තේ එතකොට විශාල ප්‍රමාණයක් දාන අයට ආරක්ෂාව අඩුයි. මේක තමයි ක්‍රියාවලිය.
ඔබ තමුන්නාන්සේගෙන් ඇහුවේ මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය. මම ඔබ තමුන්නාන්සේගෙන් පැහැදිලිවම ඇහුවේ මේ ETI සනස සමුපකාර මේ බැංකු පද්ධතිය කඩාගෙන වැටුනේ රටේ ලෝක ජනතාව දන්න ඔබ තමුන්නාන්සේලාගේ ආණ්ඩු කාලේ කියලා. ඒ වගේම මම ඔබ තමුන්නාන්සේගෙන් අහපු ප්‍රශ්නෙට ඔබ තමුන්නාන්සේලා ETI එක මේ වෙද්දි ඈවර කරලා වෙන්දේසි කරන්නේ නැතුව, ටෙන්ඩර් කැඳවන්නේ නැතුව ඔබ තමුන්නාන්සේලාගේ මුදල් ඇමතිවරයා කැමති ආයතනයකට විකුණලා ලයික මොබයිල් කියලා ඒ ආයතනයට ගත්තු මුදල පවා මේ වෙද්දි ඒ තැන්පත්කරුවන්ට ගෙවලා නැහැ. ඒ නිසා ඒක වෙනුවෙන් උත්තරයක් දෙන්න තියෙද්දි වෙන වෙනේමට වටේ යන්න එපා කියන ඉල්ලීම කරමින් මේ ඈවර කරලා ලබාගත්තු මුදල් වලට කුමක්ද කළේ, ඒ වෙනුවෙන් තාම ගෙවීම් නොකරන්නේ ඇයි කියන එකට කරුණා කරලා උත්තරයක් ලබා දෙන්න කියලා ඉල්ලීම් කරනවා.
පළමුවෙන්ම ප්‍රතික්ෂේප කරන්නට ඕනේ මුදල් ඇමතිතුමා මේ මුදල් ඇමතිතුමා අඳුරන කෙනෙක්ට දුන්නා කියන එක ප්‍රතික්ෂේප කරන්න ඕනේ. මේ ක්‍රියාවලිය සිදුවෙන්නේ මහා බැංකුව හරහා. මේක සිදුවෙන්නේ මහා බැංකුව හරහා. මහා බැංකුවේ ස්වාධීනත්වය අපි ආරක්ෂා කරනවා. ඒ විතරක් නෙමෙයි අපි අලුත් පනතකුත් පාර්ලිමේන්තුවට ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ ලබන මාසය තුලදී තවත් මහා බැංකුවේ ස්වාධීනත්වය, මහා බැංකුවේ අහගෙන ඉන්න උත්තර දෙන්නම්, උත්තරය අහගෙන ඉන්න, මහා බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න. එතකොට මේ ETI සමාගමට ආයෝජකයන් ගෙනාවේ මහා බැංකුව හරහා ගෙනල්ලා තියෙන්නේ. මහා බැංකුව හරහා ගෙනල්ලා මේ සමාගම රුපියල් ඩොලර් මිලියන 70ක් ආයෝජනය කරලා තැන්පතුකරුවන්ගේ 30%ක් තැන්පතු ගෙවලා තියෙන්නේ, දැන් වෙනකන් ගෙවලා තියෙන්නේ. එතකොට ඊට අමතරව ඉතුරු ටික කොහොමද ගෙවෙන්නේ කියන ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට
සියයට තිහක් ගෙවලා තිනවා. සියයට තිහක් නෑ මම මට මන්ත්‍රීතුමා මහා බැංකුවෙන් මහා බැංකුවෙන් දෙනන වාර්තාව අනුවනේ අපි උත්තරේ දෙන්නේ. මහා බැංකුවෙන් 30% වෙනකන් ගෙවලා තිනවා. ඉතුරු ටික ගෙවලා නැහැ. තේරෙනවා නේද? එතකොට ඉතුරු ටික ගෙවන්න හැකියාවක් තියෙන්න ඕනේ. කොහොමද ගෙවන්නේ? මේ වගේ මූල්‍ය ආයතන GTI වෙන්න පුළුවන්, සෙලින්කෝ වෙන්න පුළුවන්, ඕන ආයතනයක අපි ගෙවන්න යන්නේ බදු ගෙවන ජනතාවගේ මුදල් වලින්ද ගෙවන්න යන්නේ? ඔබතුමා ඒකද මෙතන කියන්න හදන්නේ? නෑ.
ඒක මේ ගත්තයගෙන්
ගිහිල්ලා අහගන්න ගත්තයයි ඉන්නවනම් එහෙම ඔයි වගේ මඩ ගහන්න එපා. අපි මේකට හරියට පිළිතුරු දෙමු. එතකොට මේක 30%යි. තේරුණා නේද? එතකොට තව සමාගම් දෙකක් තියෙනවා. අලුත් ආයෝජකයේ ගැන මහා බැංකුව සාකච්ඡාවල් පවත්වමින් තිබෙනවා. ඉතුරු ආයතන ගැන. එතකොට එතනින් මුදලක් ලැබුණොත් ඒක එකක්. නැත්තම් අන්තිම දේ කරන්නේ ඕන වෙලාවක මහා බැංකුව ඈවර කිරීමෙන් ඉතුරු ඇසට්ස් ටික විකිණීමෙන් තමයි ඉතිරිය ලබා දෙන්නේ.
හොඳයි බොමු ඉතුරු ගාරු මස්ටන් මන්ත්‍රීතුමා. ගරු රාජ්‍ය පරිපාලන ඇමැතිතුමා.
ගරු කථානායකතුමනි, පළවෙනි ප්‍රශ්නයට පිළිතුර ඔව්. A1 පවුල් 114ක නිවාසහානි වූ බව මුසලි ප්‍රාදේශීය ලේකම් විසින් දන්වා ඇත. A2 මිලියන 8.48. A3 තොරතුරු ඇමනුම 3 මගින් දක්වා තිබෙනවා, ඒක සභාගත කරනවා. A4 නිවාස සහන පවුල් 114ක් සඳහා ලබා දී ඇති අතර ආහාර සහන ලබා දුන් පවුල් සංඛ්‍යාව නිශ්චිත වශයෙන් සඳහන් කළ නොහැකි බව මුසලි ප්‍රාදේශීය ලේකම් විසින් දන්වා ඇත. A1 තොරතුරු ඇමනුම 4 මගින් දක්වා තිබෙනවා, සභාගත කරනවා. A2 තොරතුරු ඇමනුම 4 මගින් දක්වා තිබෙන නිසා ඒකත් සභාගත කරනවා. A3 ඇමනුම 4 තියෙනවා, සභාගත කරලා තිබෙන්නේ. පැන නොනගී අතුරට යොමු කරන්න පුළුවන්.
ගරු මන්ත්‍රීතුමා,
දැන් ඉදල වන්දේ ප්‍රදේශ සේරත්නාල කොඩකපඩ වෙන්දිය ද නැසෙයිඩු වන්දේ අංගුල්ල කෝපරටිව් සොසයිටි ප්‍රදේශ සභைகளுக்கு செக்கல வழங்கப்பட்டு வழங்கப்பட்டிருக்குது. இது அரசியலுக்காக, இந்த பணம் அரசியல் தனிப்பட்ட அரசியல் கட்சிட வளர்ச்சிக்காக அவர்களை சார்ந்தவர்களுக்காக தான் கொடுக்கப்பட்டிருக்கின்றதுங்கிறதுக்காக இதில் வந்து குறிப்பாக சொல்ல போனால் பிரதேச சபை தலைவர் எஹியாங்கிறவருக்கு 10,60,000 கொடுக்கப்பட்டிருக்குது. அதில் நீங்கள் வழங்கிய அந்த பதிலில் கொடுக்கப்பட்டிருக்கிற கேள்வி விவரத்தில் இவருக்கு இவ்வளோ தொகை எந்த அடிப்படையிலையும், அதே மாதிரி MST அதாவது பாதுகாப்பு ஒரு அமைச்சர்கிட்ட பாதுகாப்பு உத்தியோகத்தராக இருக்கிற SI நவாஸ் என்பவர் ஒரு பேருக்கும் இந்த நஷ்டஈடு கொடுக்கப்பட்டிருக்கின்றது. இது சம்பந்தமாக அமைச்சர் அவர்கள் சபைக்கு அறிவிக்க முடியுமா?
ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන් අදාළ විෂයභාර අමාත්‍යවරයාට කරුණු සොයා ගැනීමෙන් පසුව අපි ලිඛිත පිළිතුරක් ඔබතුමාට ලබා
දෙනවා. අදේ போல இந்த பணங்கள் கூடுதலாக இந்த இதே போல பிரதேச செயலத்தினால பாதிக்கப்பட்டவர்களுக்கு வழங்கப்படாமல் ஏனைய தனி நிறுவனங்களுக்கு வழங்கப்பட்டிருந்தால் அதற்குரிய நடவடிக்கை என்ன என்பதனையும் இந்த சபைக்கு அறிவிப்பீர்களா?
ஓகே, தட்ஸ் ஃபைன்.
சாமானியம் මේ වගේ දේවල් දෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඔබතුමාගේ යෝජනාව අපි රාජ්‍ය පරිපාලන ඇමතුමාට යොමු කරන්න.
හොඳයි, ඕකේ. මුතුජී, ගරු ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මැතිතුමා දෙවැනි වටය හතරවැනි ප්‍රශ්නය. ගරු වේලුකුමා මැතිතුමා විපක්ෂයෙන් ප්‍රශ්නය අහනවද?
රාජ්‍ය ව්‍යවසාය ඇමතුමාගෙන් අහලා තියෙන්නේ මාස 3ක් කල් ඉල්ලනවා.
11 ගරු කනක හෙරත් මැතිතුමා ප්‍රශ්න අහනවාද?
ප්‍රාථමික කර්මාන්ත මැතිතුමා සති දෙකක් කල් ඉල්ලනවා.
පහළෝ පහළෝ ප්‍රශ්න අහනවාද? ගරු ජයන්ත වික්‍රමාර්ථ මැතිතුමායි. මම දෙනවා පොඩ්ඩක් ඉන්න බෑ තව.
සභාගත කරනවා.
හොඳයි. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27-2 ගරු අනුර දිසානායක මැතිතුමා මම දෙනවා. ප්‍රධාන කටයුතු යන්න දෙන්න මං අවස්ථාව දෙන්න.
ගරු
මේ බැටරි ඉවරලා දෙන්න ගරු. නැත්තම් මේ ඔක්කොම ඔන් මාට් මොකද්ද? ගරු දිනේෂ් ගුණරත්න මැතිතුමා අපි
කලින් දුන්නා මේ හදිසි විවස්තාවක්
යෝජනා වලට යන්න ඉස්සර මම දෙන්න අවස්ථාව. දැන් දෙකක් තුනක් ඉල්ලලා තියෙන ඔකොටම දෙන්න කැතරේ. Before we go to the main business I'll give you. ඒකයි. මට දැන් දැනුයි දැනගන්න ඉවරලා මම දෙන්න අවස්ථාව. විශ්වාස කරන්න ඉතින් ඒකයි.